ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
ලෝකයේ තත්විත්ති පිළිබඳව කතාබහ කරන සිකුරාද දවසේ අපේ සතියේ ලෝවටා විදේශ විත්ති සමාලෝචනය අද ටිකක් විතර වෙනස් වෙනවා. ලෝකයේ තත්විත්ති තමයි කතාබහ කරන්නේ. හැබැයි මේ වෙනකොට සමස්ත ලෝකීයම අවධානය යොමු වෙලා තියෙන ඇෆ්ගනිස්තානය හා සම්බන්ධව වෙන කතාබහක් තමයි අපි අරගෙන යන්නේ. ඔබ දන්නවා මේ වෙනකොට ඇෆ්ගනිස්තානයේ පාලන බලය තලිබාන් වරුන් විසින් අල්ලාගෙන තියෙන්නේ. ඉතින් රට තුල විශාල වශයෙන් යම් යම් ඛේදවාචක අපිට වාර්තා වෙනවා. ජනතාව රටින් පිටමං වීම සඳහා දරන්නා වූ උත්සාහ, ඒ වගේම ලෝකයේ අනිකුත් රටවල් තමන්ගේ රාජතාන්ත්‍රිකයන් සහ තමන්ගේ පුරවැසියන් ඉවත් කරගන්නට දරූ උත්සාහ, ඒ අතරතුරේදී ඇෆ්ගන් පුරවැසියන් ඒ හරහා වෙනත් රටවලට පිටමං වෙන්නට දරපු උත්සාහ හමුවේ ඇතැම් පුද්ගලයන් මිය ගියා. මේ වෙනකොට ලෝකයේ රටවල් ඉදිරිපත් වෙලා තියෙනවා කෝටා ක්‍රමයකට තමන්ගේ රටවල් වලට මේ ඇෆ්ගනිස්තාන වැසියන්ට මේ ආරක්ෂාව සලසා දෙන්න. ඉතින් මේ වගේ නොයෙකුත් කාරණා අතරතුරේදී අපිට අද උදෑසන වෙනකොට වාර්තා වෙනවා. ඔස්ට්‍රේලියාව ඇෆ්ගන් ජාතිකයන් 90 දෙනෙක් මේ වෙනකොට පර්ත් වලට, බටහිර ඔස්ට්‍රේලියාවේ පර්ත් අගනුවරට අරගෙන ආවා කියලා අද පාන්දර වෙද්දී දැන් ඒගොල්ලෝ හෝටල් නිරෝධායනය සඳහා යොමු කරලා තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඔස්ට්‍රේලියාව පැත්තෙන් අපිට තොරතුරු වාර්තා වෙන්නේ වසරක කාලයක් තුළදී ඇෆ්ගනිස්තාන පුරවැසියන් 3000කට මෙහි මානුෂීය වීසා ලබා දෙන්නට ඔස්ට්‍රේලියානු රජය තීරණය කළා තියෙනවායි කියලා. බොහෝ දෙනෙකුගේ අවධානය ඇෆ්ගනිස්තානයේ වෙත යොමුලා තියෙන අතරතුරේදී අද අපේ කතාබහ යමුවන්නේ ඇෆ්ගනිස්තානයේ පිළිබඳව. සුපුරුදු විදිහට ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න සූදානමින් සිටිනවා. ආයිබෝන් අමල්.
ආයිබෝන් දිලරුක්ෂි.
අමල්, අපි මේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙලා තියෙන මේ තලිබාන්වරු ගැන ටිකක් කතා බහ කරලා ඉඳිමුද මුලින්ම. කවුද මේ තලිබාන්වරු? මේ තලිබාන් කියන සංවිධානය බිහි වෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව මා කැමති අතීත තොරතුරුත් එක්ක ටිකක් කරුණු විමසා දැනගන්න මුලින්ම.
ඔව්, නිර්ලක්ෂ, මේ තලිබාන් කියන වචනේ එන්නේ පෂ්තු භාෂාවෙන්. පෂ්තුන් ජාතිකයන් ඇෆ්ගනිස්තානයත් පාකිස්තානයත් අතර දේශ සීමාව කිට්ටුව තමයි බොහෝ පෂ්තුන් ජාතිකයන් ඉන්නේ. මේ පෂ්තුන් ජාතිකයන් අතර ශිෂ්‍යයන්ගේ සංවිධානයක් හැටියට තමයි 90 දශකයේ මුල් කාලයේදී පාකිස්තාන හමුදාවේ සහය ඇතිව, ඒ එක්කම ඇමරිකාවේ සහයත් ඇතිව, ඇමරිකාවේ කියන්නේ CIA සංවිධානයේ සහයත් ඇතිව, එවකට 90 දශකයේ මුල් කාලේ ඇෆ්ගනිස්තානයේ පාලනය කරපු මුජාහිදීන් කියන කැරලිකරුවන්, ඒ මුජාහිදීන් අය ඇෆ්ගනිස්තානයේ පාලනය කරන අවස්ථාවේදී ඒට සමගාමීව තමයි මේ තලිබන් කියන සංවිධානය ආරම්භ කරේ. පසුව මේ තලිබන් කියන සංවිධානය වඩාත් පෝෂණය වෙලා 1995-96 වෙනකොට ඔවුන් ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගත්තා. ඒ බලය අල්ලාගෙන 1995 ඉඳලා 2001 වෙනකන් ඔවුන් ඇෆ්ගනිස්තානයේ පාලනය කළා. ඒ කාලයේදී ඉතාමත් කුරිරු ලෙස ඔවුන්ගේ පාලනයක් පවත්වාගෙන ගියා. ඒ එක්කම ලෝකයේ අනෙකුත් ත්‍රස්තවාදී සංවිධාන, විශේෂයෙන්ම ඉස්ලාමීය අන්තවාදී සංවිධානවලට ඇෆ්ගනිස්තානය තුළ රැකවරණය ලබා දුන්නයි කියලා චෝදනා එල්ල වෙමින් තිබුණා. එතකොට 2001 සැප්තැම්බර් මාසේ 11 වෙනිදා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ඇතිවෙච්ච ඒ ප්‍රහාරවලට සම්බන්ධ වෙච්ච අල්කයිඩා සංවිධානයේ අයට සහාය ලබා දුන්නේ, ඒ වගේම ඔවුන්ට රැකවරණය ලබා දුන්නේ ඇෆ්ගනිස්තානින් කියලා චෝදනාව අනුව 2001 ඇමරිකාව ඇෆ්ගනිස්තානයට යුද ප්‍රකාශ කළා. ඇෆ්ගනිස්තානයේ තලිබන් වරුන් නිරපා හරින තුරු ඇෆ්ගනිස්තානයේ පාලනය කරේ මේ තලිබන් වරුන්. ඉතින් ඇතරම 90 දශකයේ මුල් කාලයේදී ඔවුන් පෝෂණය කළා, ඔවුන්ට සහාය ලබා දුන්නා ඇමරිකාව. ඊට පසුව 2001 ඇමරිකාව විසින්ම ඔවුන්ව බලයෙන් නිරපල දැම්මා. ඉතින් ඒ අවුරුදු 20කට කලින් බලයෙන් නිරපපු තලිබන් සංවිධානයම තමයි නැවතත් කාබුල් නුවරට ඇවිල්ලා බලය අල්ලගෙන තියෙන්නේ.
අමලර, ඔබ කලින් සඳහන් කිරීමක් කළානේ මේ මුජහිදීන් වරුන්ගේ පසුකාලීනව ඇති වුණු කණ්ඩායමක් තමයි මේ තලිබාන් වරු කියලා. එතකොට මුජහිදීන් පාලනයක් කොහොමද මේ ඇෆ්ගනිස්තානයේ තිබුණේ? මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සහ ජනාධිපතිවරයෙකු අගමැතිවරයෙක් යටතේ යම් කිසි වූ පාලන තන්ත්‍රයක් තිබුණේ නැද්ද ඇෆ්ගනිස්තානයේ ඊට කලින්?
දිලුෂි, 70 දශකයේ වෙනකොට අෆ්ගනිස්තානයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තිබුණා. ඇත්තටම ඒක ඒ පාලනේ 1976 ඇතිවෙච්ච කුමන්ත්‍රණයකින් පස්සේ ඒ පාලනේ ඉවත් වෙලා රට තුළ ඉතාමත්ම කලකෝලල ඇති වෙලා කැරලිකාර තත්ත්වයක් ඇවිල්ලා සිවිල් රට තුළ සිවිල් යුද්ධයක් ඇති වෙන තත්ත්වයක් තිබුණා 70 අන්තිම දශකයේ. ඒ වෙනකොට ඒ අසල්වාසී සෝවියට් දේශය අෆ්ගනිස්තානයේ ආක්‍රමණය කරලා ආණ්ඩුව තුල අභ්‍යන්තර යම්කිසි විදිහකට පාලනයක් ඇති කරන්න කටයුතු කරා. නමුත් මේ අෆ්ගනිස්තානයට ආපු සෝවියට් හමුදා 1989 වෙනකන් දිගින් දිගටම තමන්ගේ පාලනය පවත්වාගෙන ගියා. ඒ සෝවියට් හමුදාවල පාලනයට විරුද්ධව තමයි මුජාහිදීන් කියන ඒ ඉස්ලාමීය කණ්ඩායම් කීපයක් රට තුල බිහි වුණේ. ඒ සෝවියට් දේශයේ හමුදා පාලනයට විරුද්ධව. පසුව ඒ සෝවියට් දේශයේ 1989 අෆ්ගනිස්තානයෙන් ඉවත් වෙනකොට ඔවුන් රඳවලා ගියා කාබුල් නුවර නජිබුල්ලා කියන ජනාධිපතිවරයා. පසුව ඔහුත් 1992 වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීම තුළින් අෆ්ගනිස්තානයේ යම් කිසි විදිහකට සාම වැඩපිළිවෙලක් දියත් කරලා නජිබුල්ලා ජනාධිපතිවරයා ඉවත් වෙලා එක්සත් ජාතීන්ගේ මැදිහත් වීම තුළින් මුජාහිදීන් වරුන්ගේ පාලනයක් 1992 වෙනකොට ඇති කරලා තිබුණා. නමුත් ඒ පාලනයත් 1996 වෙනකොට බිඳ වැටෙනවා. ඒ බිඳ වැටෙන්නේ අර තලිබාන් වරුන් ඇවිල්ලා තලිබාන් වරුන් මීට කලින් හිටපු පාරම්පරික මුජාහිදීන් වරුන්ට විරුද්ධව ඇති කරපු ක්‍රියාමාර්ගයක් තුළින් 1996 වෙනකොට තලිබාන් වරුන් අෆ්ගනිස්තානයේ පාලනය අත්පත් කරගන්නවා. මේ තලිබාන් වරුන් කියලා ශිෂ්‍යන්ගේ සංවිධානයක් හැටියට මුලින් ආරම්භ වෙච්ච තලිබාන් වරුන් පසුව ඒ නොයෙකුත් මුජාහිදීන් කණ්ඩායම් වල හිටපු සටන්කාමීන් එහෙම නැත්නම් ඒ ගරිල්ලා වරුන් ඔවුනුත් එකතු කරගෙන තමයි තලිබාන් රජයක් 1996 වෙනකොට අෆ්ගනිස්තානයේ ස්ථාපිත කරන්නේ.
ඔව්, දැන් අපි දකිනවා මේ තලිබාන් වරු මේ දැන් පාලනය අතර ගත්තට මොකද අෆ්ගනිස්තානයේ ජනතාව රටින් පිට වෙන්නට උත්සාහ කරන දහස් ලක්ෂ සංඛ්‍යාත පුද්ගලින් සංඛ්‍යාවක් රටින් පිට වෙන්නට උත්සාහ කරනවා. ඒ වගේම අෆ්ගනිස්තානයේ ඇතුළු තුළදී යම් යම් ප්‍රදේශවල තලිබාන් පාලනයට එරෙහිවත් කැරලි පවත්වනවා මේ කලබල අතරතුරේදී. දැන් එතනදී යම් කිසි වූ අර්ථයක් අපිට ජනිත වෙනවා මේ අෆ්ගනිස්තානයේ තුළ තලිබාන් පාලනයට කොතරම් දුරට පිළිගැනීමක් තියෙනවද කියලා. මේ දැන් තලිබාන් වරු ඔච්චර බලය අල්ලගන්න ඔවුන්ට යම් කිසි උසහවගයක් රට තුලත් ඇතිනි. කොච්චර මට්ටමක පිළිගැනීමක් තලිබාන් පාලනයට තියෙනවද අෆ්ගනිස්තානයේ තුල?
දිලුෂි, මේක එකපාර්ත කියන්නේ මේ අපිට මොකද ඡන්දයකටවත් කිසිම අවස්ථාවක තලිබාන් වරුන් පිවිසිලා නැහැ. ඒ හින්දා ඔවුන්ට කොතරම් සහයක් තියෙනවද කියන එක අපිට බැලූ බැලමටම කියන්න අමාරුයි. නමුත් 1995-96 කාලෙදී ඔවුන් කාබුල් නුගර බලය අත්පත් කරගන්න අවස්ථාවේදී ඔවුන්ට සෑහෙන ජනතාවගේ සහයක් තිබුණා. මොකද ඔවුන් බලයට එන්න කලින් හිටපු මුජාහිදීන්වරුන් ඉතාමත්ම දූෂිත පාලනයක් තමයි තිබුණේ. ඒ දූෂිත පාලනයට විරුද්ධව තලිබන් වරුන් ඉතාමත්ම දූෂණයෙන් තොර පාලනයක් ඇති කරනවා කියන පදනම මත බොහෝ අෆ්ගන් ජාතිකයන් ඔවුන්ට සහය දැක්වුවා. නමුත් ඔවුන්ගේ පාලනයේ කෝරත්වය නිසා තමයි බොහෝ දෙනෙක් ඔවුන්ව අද ප්‍රතික්ෂේප කරන්නේ. ඉතින් තලිබන් පාලනය තුළ තමයි අපි දැක්කේ 2001 වර්ෂයේදී බමියන් ප්‍රාන්තයේ තිබිච්ච අර බමියන් බුද්ධ පිළිම මුළු ලෝකෙම සසල කරමින් ඔවුන් ඒ බමියන් බුද්ධ පිළිම විනාශ කළා. ඉතින් එවැනි කටයුතු නිසා තලිබන් වරුන් ජාත්‍යන්තරවත් අපකීර්තියට පත් වෙලා තිබුණා. රට තුල ඔවුන් ගැන ජනතාවගේ විශාල බයක් තිබුණා. මොකද ඔවුන් කිසිම නඩු විභාගයකින් තොරව පුද්ගලයන්ට දඬුවම් ලබා දීම, ඒ වගේම කාන්තාවන් සහ කාන්තා දරුවන්ට අධ්‍යාපනය තහනම් කරලා තිබුණා. ඒ වගේම සංගීතය තහනම් කරලා තිබුණා. යම්කිසි පුද්ගලෙක් සංගීතයට සවන් දෙනවා නම් එවැනි පුද්ගලයන්ව ජීවිතක්ෂයට පත් කරන තත්ත්වයට ඔවුන් කටයුතු කළා තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ පාලනය ඉතාමත්ම කුරිරු එකක් හැටියට අෆ්ගනිස්තාන ජනතාව බිය වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි අද දකින්නේ දසදහස් සංඛ්‍යාවක් අෆ්ගන් ජාතිකයන් මේ වෙනකොට රටින් පිට වෙන්න උත්සාහ කරන්නේ බොහෝ විට ඒ කාරණාව නිසා. ඒ එක්කම පහුගිය අවුරුදු 20 තුළ විදේශ හමුදාව අෆ්ගනිස්තානයේ ඉන්න අවස්ථාවේදී ඒ විදේශ හමුදා සමග කටයුතු කරපු, එහෙම නැත්නම් ඒ විදේශ හමුදාවන් වලට සහාය සේවාවන් සපයපු එවැනි අෆ්ගන් ජාතිකයන් දැන් බිය වෙලා තියෙනවා ඔවුන්ට යම් කිසි විදියකින් ඔවුන්ගෙන් පළිගනිවිය ඔවුන්ව ඝාතනයට ලක් වෙයි කියලා. ඒ නිසා තමයි මේ වෙනකොට අර දහස් සංඛ්‍යාව පිරිසක් උත්සාහ කරන්නේ අෆ්ගනිස්තානයෙන් පිට වෙන්න.
අපි ඉතාමත්ම කනගාටුදායක සිදුවීමක් ඊයේ දවස තුළදී දැක්කා අන්තර්ජාතික මාධ්‍ය හරහා. ඔස්ට්‍රේලියානු හමුදාව රැඳී සිටි ඇෆ්ගනිස්තාන භූමියේ විශේෂයෙන්ම බටහිර බලවතුන් සමග එක්ව මේ තලිබාන් මර්ධනය සඳහා. ඉතින් එහිදී ඔස්ට්‍රේලියානු ආරක්ෂක කණ්ඩායම්වලට භාෂා පරිවර්තනයෙන් විවිධ පුද්ගලයන් සම්බන්ධ වුණා. මේ පුද්ගලයින්ට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය රැකවරණය ලබා දෙන්න කියලා විශාල ඉල්ලීමක් පසුගිය කාලය වකවානුවේදී ඔස්ට්‍රේලියාව තුලත් තිබුණා. ඉතින් එවැනි වූ පුද්ගලෙක් ඔස්ට්‍රේලියාවෙන් මෙරටට ගෙන්වා ගන්නට උත්සාහ කරන ඇෆ්ගන් ජාතිකයන් අතර රැඳී සිටමින් ගුවන්තොටුපළ පරිශ්‍රයේ සිටින අතරතුරේදී ඔහුගේ පාදයට වෙඩි තබලා තියෙනවා තලිපාන්වරුන් විසින්. ඉතින් මේ සම්බන්ධව දැඩි කතාබහක් මේ වෙනකොට ඔස්ට්‍රේලියාව තුලත් තියෙනවා. මේ වැනි පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාව ක්ෂණිකව ආරක්ෂාව සැපිය යුතුයි කියන කණ්ඩායම් වෙති. දැන් අපි ගත්තොත් එහෙම මේ අන්තර්ජාතිකව මේ අමල් ඇෆ්ගනිස්තානය තුළ මේ වගේ තලිබාන් පාලනයක් ඇත්තටම දැන් මේ තියෙන තත්වය පිළිගන්නා වූ රටවල් මොනවද?
නිර්ලක්ෂ මෙතන කිසිම රටක් නිල වශයෙන් ඇෆ්ගනිස්තානයේ ඇතිවෙච්ච මේ පාලන තන්ත්‍රයේ වෙනස පිළිගැනීමක් කරලා නැහැ. නමුත් අපි බැලුවොත් චීනය, රුසියාව, ඒ වගේම ඉරානය, මේ රටවල් තුනම මේ වෙනකොට තලිබන් වරුන් පාලන බලය අල්ලා ගැනීම අෆ්ගනිස්තානයේ අභ්‍යන්තර කටයුත්තක්, ඒ අෆ්ගනිස්තානයේ ජනතාවගේ කැමැත්තට ඔවුන් හිසනමනවයි කියන ප්‍රකාශය කළ තියෙනවා. ඒකින් වක්‍රව තලිබන් රජයක් පිළිගැනීමකට ලක්වනයි කියලා අපිට හිතන්න පුළුවන්. දැනට චීනයයි රුසියාවයි ඒකම ඉරානයයි කරලා තියෙන ප්‍රකාශ වලින්. විශේෂයෙන්ම මේ වෙනකොට චීනයේ තානාපති කාර්යාලයේ මුර රැකවල් කිරීම තලිබන් වරුන් ආරම්භ කළ තියෙනවායි කියලා වාර්තා වෙනවා. ඒ එක්කම චීන රජය ප්‍රකාශයට පත් කළ තියෙනවා ඔවුන්ගේ තානාපති කාර්යාලයේ ඒ තානාපති නිලධාරීන් ඒ ආකාරයෙන්ම රැඳී සිටිනවායි කියලා. රුසියාවත් එහෙමයි, ඉරානියත් එහෙමයි. නමුත් අනෙකුත් බටහිර රටවල් මේ වෙනකොට තමන්ගේ තානාපති නිලධාරීන් එරටින් ඉවත් කර ගැනීම එක්ක සම්පූර්ණ කළා තියෙනවා. එහෙම නැත්නම් ඒ වෙනුවෙන් දැන් කටයුතු කරමින් ඉන්නවා. ඒකම අනෙකුත් රටවලුත් මේ වෙනකොට තමන්ගේ තානාපති නිලධාරීන් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක කටයුතු කරමින් ඉන්නවා. තව එකක් බැලුවොත් මේ වෙනකොට අෆ්ගනිස්තානයේ සතු විදේශ සංචිත, එහෙම නැත්නම් රත්තරන්, ඒ වගේම විදේශ විනිමය, ඒවා මේ වෙනකොට විදේශ බැංකුවල තියෙනවා. ඒකම අන්තර්ජාතික වශයෙන් බැලුවොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඔවුන් සියලු දෙනාම මේ වෙනකොට අෆ්ගනිස්තානයේ සතු විදේශ මුදල්, විදේශ සංචිත දැනට ෆ්‍රීස් කළා. එහෙම නැත්නම් ඒවා කිසි කෙනෙකුට ලබා ගන්න බැරි විදියට කටයුතු කළා තියෙනවා. මොකද අෆ්ගනිස්තානයේ කවුද බලය ලබා ගන්නේ, ඒ නීත්‍යානුකූල රජයක් කියන කාරණාව පිළිබඳ ප්‍රශ්නය සමතයකට පත් වෙන තුරු ඒ ජාත්‍යන්තර සංචිත අක්ෂිතවල තියෙනවා. ඉතින් කිසිම රටක් මේකට නිල වශයෙන් ඔවුන්ව පිළිගත්තේ නැති වුණාට බොහොම පැහැදිලිවම චීනය, රුසියාව, ඉරානය, ඊට අමතරව බොහෝ විට පාකිස්තානයත් මේ තලිබන් පාලනය පිළිගන්නා ලකුණු පෙන්නන්නට තියෙනවා.
දැන් අපි දන්නවනේ ඔස්ට්‍රේලියාව කොතනද හිටගෙන ඉන්නේ කියලා. ඒ කාරණාව සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළේ බටහිර බලවතුන් සමග මේ තලිබාන් පාලනයට එරෙහිව ඒ මර්ධනය කිරීමට ආරක්ෂක හමුදා බට කණ්ඩායම් පවා යොදමින් ඒ කර්තව්‍යයට සම්බන්ධ වුණු රටක්. ඉතින් අනිවාර්යෙන් ඔස්ට්‍රේලියාවේ මතය පිළිබඳව අපිට පැහැදිලි අවබෝධයක් තියෙනවා. දැන් අපි බැලුවොත් එහෙම අපේ මව්බිම ශ්‍රී ලංකාව පැත්තෙන් මේ ශ්‍රී ලංකාවේ මේ සම්බන්ධව යම් ප්‍රකාශයක් හෝ රජයේ පැත්තෙන් යම් නිල වශයෙන් සිදු කරපු යම් පණිවිඩයක් හෝ කුමක් හෝ දෙයක් අපිට දැනගන්න තියෙනවද?
දිරික්ෂි, මේ සම්බන්ධයෙන් සතිපතා තියෙන කැබිනට් පුවත්පත් සාකච්ඡාවේදී ප්‍රශ්නයක් නැගුවා. නමුත් ඒකට රජය ප්‍රකාශ කර සිටියේ මේ පිළිබඳ සම්පූර්ණ නිවේදනයක් විදේශ අමාත්‍යාංශ විසින් ලබා දෙනවයි කියලා. නමුත් මේ වෙනතුරුත් ශ්‍රී ලංකාවේ ස්ථාවරය පැහැදිලි කරලා නැහැ. මේ වෙනකොට අෆ්ගනිස්තානයේ කාබුල් නුවර ශ්‍රී ලාංකිකයන් 50කට ආසන්න පිරිසක් ඉන්නවයි කියලා වාර්තා වෙනවා. ඔවුන් අවශ්‍ය නම් කාබුල් නුවරින් ඉවත් කර ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරනවා කියලා ප්‍රකාශ වෙලා තියෙනවා. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග මේ කටයුත්ත සාකච්ඡා කරමින් ඉන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ. නමුත් ශ්‍රී ලංකාව තානාපති නිලධාරීන් ඉවත් කර ගන්නවාද නැද්ද කියන කාරණාව මේ වෙනකොට නිශ්චිත වශයෙන් ශ්‍රී ලංකාව ප්‍රකාශ කළන්නේ. නමුත් අෆ්ගනිස්තානයත් ශ්‍රී ලංකාව වගේම සාක් කලාපීය රටක් හැටියට, සාක් සංවිධානයේ සමාජිකයෙක් හැටියට කටයුතු කරනවා. ඉතින් ශ්‍රී ලංකාවට ඒ සම්බන්ධයෙන්ුත් යම් කිසි වගකීමක් තියෙනවා. නමුත් මේ වෙනකොට ශ්‍රී ලංකා රජය තමන්ගේ ස්ථාවරය මොකක්ද කියන එක හරියට ප්‍රකාශ කළ නැහැ.
ඔව්, අපි දැන් මේ භූමීය පිහිටීම පිළිබඳව ගත්තොත් එහෙම එක් එක් රටවල් වලට යම් යම් සුවිශේෂතා තියෙනවා. ඒ රටවල් කෙරෙහි වැඩිපුර අවධානයක් යොමු වෙන්න, විශේෂයෙන්ම බලවත් රාජ්‍යයන් වල අතපෙවීම් සිද්ධවන්නට, සිවිල් අර්බුද ඇතිවන්නට මේ භූමීය වශයෙන් තියෙන පිහිටීමත් ඉතාමත්ම වැදගත්. දැන් අපි ගත්තොත් එහෙම මේ ඇෆ්ගනිස්තානයේ පිහිටීම භූදේශපාලනිකව කොච්චර වගේ වැදගත් මට්ටමකද තියෙන්නේ? අමල්
දිනලක්ෂ, අපි ඉතිහාසය බැලුවොත් ඉතිහාසයේ කිසිම අවස්ථාවක ඇෆ්ගනිස්තානය කිසිම ලෝකේ බලවත් රාජ්‍යයක යටත් විජිතයක් වෙලා නැහැ. කිසිම බලවතෙකුට ඇෆ්ගනිස්තානය අල්ලා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ වුණාට මේ ඇෆ්ගනිස්තානයේ පිහිටීම දිහා බලපුවාම විශේෂයෙන්ම චීනයට ගොඩබිම හරහා තියෙන සේද මහවත, අපි කියන මේ සිල්ක් රූට් එක, ඒ සිල්ක් රූට් එක වැටිලා තියෙන ඇෆ්ගනිස්තානයේ හරහා. ඉතින් ඒක ඉතාමත්ම වැදගත් අග්‍රදිග ආසියාවේ රටවල් වලට ගොඩබිම මාර්ගයක් තුලින් යුරෝපයට ඇතුල් වෙන්නට අවශ්‍ය නම් මේ ඇෆ්ගනිස්තානයේ හරහා ඒ තියෙන ගමන් මාර්ගයේ යන්නට අවශ්‍යයි. එතකොට ඇෆ්ගනිස්තානයේ, ඉරානයේ, එතකොට එතනින් තුර්කිය හරහා යුරෝපයට ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් ඒ ගොඩබිම සේදමාවතේ ඉතාමත්ම වැදගත් සංදිස්ථානයක් වෙන ඇෆ්ගනිස්තානය. ඉතින් මේ නිසාවෙන්ම තමයි මේ වෙනකොට චීනය තලිබන් වරුන්ට බොහොම පක්ෂපාතීව ඔවුන් සමග ඉතාමත්ම කික්කෙන් වැඩ කරන තත්ත්වයට ඇවිල්ලා බොහොම ඉදිරියෙන් කටයුතු කරනවා තලිබන් වරුන් සමග. තමන්ගේ ඒ සේදමාවත, එහෙම නැත්නම් බෙල්ට් ඇන්ඩ් රෝඩ් කියන චීන ඒ ව්‍යාපෘතියට, අති දැවන්ත යටිතල පහසුකම් සපයන ඒ ව්‍යාපෘතියට ඇෆ්ගනිස්තානය එකතු කර ගැනීමේ ඔවුන්ගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. එකම ඇෆ්ගනිස්තානය හරහා ඊට කලින් තිබිච්ච සෝවියට් දේශයේ තිබිච්ච අපි කියන මේ සෙන්ට්‍රල් ඒෂියන් රිපබ්ලික්ස්, ඒ කියන්නේ තජිකිස්තාන්, කසක්ස්තාන්, උස්බෙකිස්තාන්, තර්ක්මනිස්තාන්, එවැනි මධ්‍යම ආසියානු කලාපයේ තියෙන රාජ්‍යයන් වලට ඇතුල් වීමට ඇෆ්ගනිස්තානයේ හරහා ගොඩබිම් මාර්ග තියෙනවා. ඉතින් ඒ කරුණු සලකලා බලපුවාම අති විශාල වෙළඳපොළකට පිවිසෙන්න පුළුවන් ඇෆ්ගනිස්තානයේ හරහා. ඉතින් ඒ කටයුත්තට මේ වෙනකොට චීනය බොහොම ඍජුවම ඒ සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තානය තමන්ගේ අර බෙල්ට් ඇන්ඩ් රෝඩ් කියන ඒ ව්‍යාපෘතියේ කොටස්කරුවෙක් කර ගැනීමට බොහොම ඕනෑකමින් ඉන්නවා. දැන් මාස කීපයකට කලින් තලිබන් වරුන් කාබුල් නුවර බලය අත්පත් කර ගැනීමට කලින් බේජින් නුවරට ගිහිල්ලා ඒ බේජින් බලධාරීන් සමග සාකච්ඡා කළා කියලත් වාර්තා වෙලා තියෙනවා. දැන් ඒ මාස කීපයකට කලින් තලිබන් නියෝජිතයන් බේජින් නුවර ගිහිල්ලා සාකච්ඡා කරපු අවස්ථාවේදී වාර්තා වෙන විදිහට චීනයට ලොකු බියක් තියෙනවා ඇෆ්ගනිස්තානයේ භූමිය පාවිච්චි කරලා තමන්ගේ රටේ ඒ ඌර්ග කියන මුස්ලිම් වරුන් යම් කිසි විදිහකට බෙදුම්වාදී සංවිධානයක් ඇෆ්ගනිස්තානය තුලින් දියත් කරයිද කියලා. ඉතින් මෙතනදී වාර්තා වෙන්නේ තලිබන් වරුන් දැඩි පොරොන්දුවක් චීනයට ලබා දීලා තියෙනවායි කියලා. ඒ ඌර්ග මුස්ලිම් වරුන්ට ඇෆ්ගනිස්තානය පාවිච්චි කරමින් චීනයට විරුද්ධව කටයුතු කරන්න කිසිසේත්ම තමන් ඉඩ දෙන්නේ නැහැයි කියලා. ඒ ලබා දීලා තියෙන පොරොන්දුවත් එක්කම තමයි චීනය මේ වෙනකොට තලිබන් වරුන්ට යම් කිසි දේශපාලනමය වශයෙන් සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සහාය දක්වන ආකාරයට කටයුතු කරලා තියෙන්නේ.
දැන් අපි මේ අද මේ සාකච්ඡාව පවත්වමින් සිටින ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට කටයුතු කරන මේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට මේ ඇෆ්ගනිස්තානය ටිකක් සුවිශේෂී. අපි දන්නවා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශාඛා විවිධ රටවල තියෙනවා. ඇත්තටම අමල් තමයි ඇෆ්ගනිස්තානයේ ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශාඛාව ආරම්භ කරන්නට මුල් වෙලා තියෙන්නේ. ඔබ යම් කාලයක් ඇෆ්ගනිස්තානයේත් ජීවත් වෙලා තියෙනවා අමල්. මං කැමතියි මේ ඔබ ඒ කාලේ, කියන්නේ මේ 90 දශකයේදී ඔබ හිටපු කාලේ ඇෆ්ගනිස්තානයේ කොයි වගේද කියලා අවසාන වශයෙන් ඔබෙන් දැනගන්න. කොයි වගේ ප්‍රජාතන්ත්‍රවාදයක්ද, කොයි වගේ ජන සමාජයක්ද, කොයි වගේ පාලනයක්ද තිබුණේ කාලේ ඇෆ්ගනිස්තානයේ?
දිවක්ෂේ, අතර මේදී 1990 ආරම්භ වෙනකොට ඊට කලිනුත් ප්‍රංශපෝති සේවයේ ඇෆ්ගනිස්තානයේ වාර්තා කළා තිබුණා. නමුත් අපේ කාර්යාලයක් තිබුණේ නැහැ. ඒ කාර්යාලය ආරම්භ කරන්න හැකි වුණා මම ඉන්න අවස්ථාවේදී. එතකොට කාබුල් නුවර රජයේ පාලනය යටතේ තිබුණාට ප්‍රාන්තවල බොහෝ වෙලාවට පාලනය තිබුණේ මුජාහිදීන් කණ්ඩායම් වල, එහෙම නැත්නම් රජයට පක්ෂපාතී හිටපු අනෙකුත් කැරලිකාර කණ්ඩායම්. කාබුල් නුවර දිනපතාම වාගේ රොකට් ප්‍රහාර තිබුණා. මුජාහිදීන් වරුන් දිනපතාම වාගේ රොකට් ප්‍රහාර කාබුල් නගරය ඉලක්ක කරගෙන තිබුණා. මොකද ඒ අවස්ථාවේ නජිබුල්ලා ජනාධිපතිවරයාට රුසියාවේ සහාය ඇතිව තමයි ඔහුගේ පාලන තන්ත්‍රය ඔහු ගෙන ගියේ. ඉතින් ඔහුව බලයෙන් පහ කිරීම සඳහා මුජාහිඩින් කණ්ඩායම් විශේෂයෙන්ම පාකිස්තානයේ සහාය ලබමින් ඔවුන් දිනපතාම වගේ ප්‍රහාර එල්ල කරමින් තිබුණා. නමුත් යම්කිසි මට්ටමේ ජන ජීවිතයේ සාමාන්‍ය බවක් තිබුණා ඒ වෙනකොට. විශේෂයෙන්ම කාන්තාවන්ට කිසිම වෙනස්කමක් තිබුණේ නැහැ. නමුත් තලිබන් වරුන් ආවන් පස්සේ තමයි ඒක සම්පූර්ණයෙන් වෙනස් වුණේ. නමුත් බොහොම සාමාන්‍ය ජන ජීවිතයක් කාබුල් නගරේ දිනපතා රොකට් ප්‍රහාර තිබුණත් ඒ රොකට් ප්‍රහාර මැද්දේ ජනතාව යම්කිසි විදිහකට තමන්ගේ දෛනික කටයුතු ඒ ආකාරයෙන් පවත්වාගෙන ගියා. ඒ වගේම කාන්තා ඉස්කෝල තිබුණා. ඒ වගේම කාන්තාවන්ට මෝටර රථ එලවගෙන යන කාන්තාවන් ධාවනය කරන්න එවැනි අවස්ථා තිබුණා. ඉතින් ඉස්ලාමීය රටක් හැටියට නෙමෙයි අෆ්ගනිස්තානයේ ඒ වෙනකොට පවත්වාගෙන ගියේ. ඉස්ලාමීය පදනමක් ඇති කිරීමට රජය උත්සාහ කරාට ජනතාව බොහොම අපි කියන මේ ලිබරල් ඉතාමත්ම ලිබරල් සමාජයක් තමයි ඒ වෙනකොට තිබුණේ. නමුත් ඒ සියල්ල වෙනස් වුණා 92 වෙනකොට නජිබුල්ලා බලයෙන් පහ කරලා මුජාහිදීන් කාබුල් නුවර බලය අත්පත් කර ගැනීමත් එක්කලා ඒ තත්ත්වය සෑහෙන වෙනස් වුණා. ඊට පස්සේ ඒ මුජාහිදීන් කණ්ඩායම් වලත් දැඩි ප්‍රශ්න මතුවලා එකිනෙකා එනකොටා ගන්න තත්ත්වයක් ඇවිල්ලා එකිනෙකා මරා ගන්න තත්ත්වයක් ඇවිල්ලා ඊට පසුව තමයි තලිබන් වරුන් ඇවිල්ලා බලය අල්ලගත්තේ. තලිබන් වරුන් බලය අල්ලගත්තට පස්සේ අෆ්ගනිස්තානයේ ඉතාමත්ම දරුණු විදිහට ඉස්ලාම් අන්තවාදයට යොමු වෙලා ඉතාමත්ම පසුගාමී රාජ්‍යයක් බවට පත් වුණේ ඊට පසුවයි.
SBS සිංහල සේවයේ විදිහට අපිට එයත් විශේෂිත අවස්ථාවක්. මේ ඇත්තටම ඇෆ්ගනිස්තානයේ සැබෑ තත්ත්වය අත්විඳපු ජනමාධ්‍යවේදියෙකු අපේ වැඩසටහනට සම්බන්ධ කරගන්නට අවස්ථාව ලැබීම පිළිබඳව අමල් ඒ නිසා ඒ අවස්ථාව ඔබ නිසා අපිට ඒ අවස්ථාවත් හිමි වුණා. බොහොම ස්තුතියි අද වැඩසටහනට සම්බන්ධ වෙලා ඇෆ්ගනිස්තානයේ දැන් පවතින තත්ත්වය සහ අතීත තත්ත්විත්ති පිළිබඳව සවිස්තරාත්මක විග්‍රහයකට අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව බොහොම ස්තුතියි. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙමු. ආයුබෝවන්.
Hi, Bondilukshi.
Like කරන්න, share කරන්න, අදහස් ප්‍රකාශ කරන්න, SBS සිංහල Facebook page follow කරන්න.